Namo tassa bhagavato arahato sammā sambuddhassa. මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපානසති භාවනාවේ කමඨාන් දේශනාව. ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩවීම පිළිබඳ කමඨාන කොහොමද අපි වඩන්නේ? මේ කමඨාන තුලින් මාර්ගඵල නිවන් අවබෝධ වෙන්නේ කොහොමද? මේ කමඨාන වඩන භාවනා යෝගියා මූණ දෙන ගැටළු මොනවද? මේ කමඨාන කරන කොටගෙන මාර්ගඵල නිවන් අවබෝධයට පත් වෙන්නේ කොහොමද කියන එක තමයි අපගේ විශේෂ අවධානම. ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා සිය පැවැත්වීම කියන භාවනාව තථාගතයන් වහන්සේ මේ ලෝක සත්‍යයේ නිවීම පිණිස අපගේ සංසාර විමුක්තිය පිණිස දේශනා කරපු උත්තරීතර කමඨාන. ඉස්සෙල්ලාම අපි දැනගන්නට ඕනේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩා සිය ප්‍රවත්වීම කියන භාවනාව ඇත්තටම ආනාපාන සතියක්ද එහෙම නැත්නම් වෙන මොනවාරිද කියලා. ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩනකොට ඒ තුල තියෙනවා චිත්තානුපස්සනාව කියන භාවනාව. ආස්වාසය ප්‍රාස්වාසය අඳුනාගෙන ඒක මත සිත පීඩනකොට ඇත්තටම ආනාපාන සතිය නෙමෙයි කරන්නේ චිත්තානුපස්සනාව. ආස්වාසය ආස්වාසය වශයෙන් එයි මත සිත පීඩවීම ප්‍රාස්වාසය ප්‍රාස්වාසය ලෙස ඒ මත සිත පීඩවීම ආස්වාසයමයි ප්‍රාස්වාස වෙන්නේ ප්‍රාස්වාසයමයි ආස්වාස වෙන්නේ දෙක අතර කිසිම වෙනසක් නැහැ. අපි මොනවද ගන්නේ ඒක දෙන්න ඕනේ. මොනවද දෙන්නේ ඒක නැවත අපි ගන්න ඕනේ. මේක තමයි මේ විශ්වය තුළ පවතින නාම රූප ධර්මතාවයේ තියෙන ගනුදෙනුව. අපි කෙනෙකුට නින්දා අපහාස කළා නම් ඒ නින්දා අපාසය අපට ඒ විදියටම ලැබෙනවා. අපි කෙනෙකුට ගලකින් ගැව්වා නම් අනිවාර්යයෙන්ම අපට ගල්පාරක් විඳින්න සිද්ධ වෙනවා. අපට ගල් පෙරලන්න මිනිස්සු මේ ලෝකේ ඉපදෙනවා. එහෙනම් මේ ගනුදෙනුව බැලුවාම දීපු දේ ලැබෙනවා, ලැබිච්ච දේ දෙනවා. එහෙනම් ආස්වාසයම නැවත පිටත් වෙනකොට ඒ ආස්වාසයමයි පිටත් වෙන්නේ. නමුත් අපි අර එනවා කියන එකට වඩා වෙනත් ක්‍රියාවලියක් නිසා අපි ඒකට ප්‍රාස්වාස කියලා කියනවා. එහෙනම් මේ ආස්වාසය ප්‍රාස්වාසය කියන මේ ධර්මතාවය ඒ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨලා භාවනා කරනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා එකම ක්‍රියාවලිය එකම උස්මය චලනය වෙනස් වෙනකොට ක්‍රියාවලිය වෙනස් වෙනකොට ඒකට නාමයක් හම්බෙනවා, වෙනත් රූපයක් හම්බෙනවා. ආස්වාසයක් ආස්වාසයක් වශයෙන් දකින්න කෙනාට ප්‍රාස්වාසයක් ආස්වාසයක් වශයෙන් දකින්න පුළුවන් කමක් නැහැ. ප්‍රාස්වාසයක් ප්‍රාස්වාසයක් වශයෙන් දකින්න කෙනාට ප්‍රාස්වාසයක් ආස්වාසයක් වශයෙන් දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ආනාපාන සති භාවනාව කරන භාවනා යෝගියා චලනයක් ඇති වෙනකොට ඒ චලනය තුලින් තමන්ගේ අදහස වෙනස් වෙනවා, ඒ අදහසට අනුව නාම රූප නිර්මාණය වෙනවා. මේ දේ දකිනකොට එයා මේ ධර්මයේ දකිනවා. මොකද්ද? එකම දෙයක් පවතිනවා, උස්ම ටිකක් යනකොට නමක්, එනකොට තව නමක්. ගොයම් කියලා කියනවා, ටික දවසකින් අපි ඒකට පිදුරු කියලා කියනවා. අද වී කියලා කියනවා, එට අපි ආල් කියලා කියනවා, අනිත්ට බත් කියලා කියනවා. එහෙනම් මේ නාම රූප මේ චලනයේ වෙන සෑම අවස්ථාවකම අලුත් අලුත් නාම රූප ඉපදෙනවා. ගිය උස්ම ටිකම නැවත ඇරිලා එනවනම් ආස්වාසයම නැවත ආස්වාස වෙනවනම් ඇයි ප්‍රාස්වාස කිව්වේ? එහෙනම් චලනයේට, කම්පණයට, පීඩණයට භාජනය වෙන සෑම අවස්ථාවක් තුළම අලුත් අලුත් නාම රූප බී වෙන මේ ධර්මතාවයේ දැක්කාම දැන් එයා ධම්මානුපස්සනාව දකිනවා මේ ආස්වාස ප්‍රාස්වාස තුලින්. මේ ධර්මතාවයේ දකිනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා, මේ සෑම ගනුදෙනුවක් තුළම යථාර්ථයේ දකිනකොට ධර්මයේ මෙනෙහි වෙනවා. නාම රූප කීයක් තියෙනවද මේ ලෝකේ බැලුවාම? අසංකේය කෝටි ප්‍රකෝටියක් විතර නාම රූප තියෙනවා. මේ නාම රූප දැකලා අවබෝධ කරලා ඉවර කරන්න බෑ. මේ ධර්මතාවයන් මෙනෙහි කරලා අවසන් කරන්න බෑ. මේක ඇටේරියා වනයේ සම්පූර්ණ ගසුයි, කොළයි, පොතුයි, මලුයි, මුළුයි අරගෙන ගවේෂණය කරනවා වාගේ වැඩක්. තමන්ගේ අතට ගත්ත ඇටේරියා කොළ ටිකවත් තමන්ට විග්‍රහ කරගන්න බැරි නම් 84,000 කියලා ඒකේ සම්පූර්ණ විග්‍රහය කරන්න අපි අපෝසත් නම් ඇටේරියා වනය ගැන මොන කතාවද? මේ ධර්මතාවයේ වැටහෙනකොට මේ ලෝකයේ තියෙන කිසිම නාමයක් රූපයක් මෙනෙහි කරලා යථාර්ථය දැකලා සාකච්ඡා කරලා ගවේෂණය කරලා නිගමනයට ඇවිල්ලා ප්‍රත්‍යක්ෂ කරලා මේක ඉවර කරන්න බෑ කියන එක දකිනකොට තමන් තුළ විශාල විඩාවක් දැනෙනවා. ඒ විඩාවට වචනයක් දෙන්න වෙනවා වේදනාව කියලා. මේ වේදනාව දැනෙනවා, මේ දුක දැනෙනවා හේතුව මේ නාම රූපයන් ගවේෂණය කරලා ඉවර කරන්න බෑ. මේකේ ආරම්භය අවසානය දකින්න බෑ. මේ අවස්ථාව වෙනකොට මේ භාවනා යෝගියාට වේදනානුපස්සනාව කියන්නේ මොකද්ද කියන එක වැටෙනවා. මේ වේදනානුපස්සනාව දැනගත්තාම මේ හැම එකක්ම සිතින් සිටුවෙච්ච දේ, සිත තමයි මේකේ මූලාරම්භය, සෑම කාරණාවක්ම ගවේෂණය කළේ ඒක චිත්තානුපස්සනාව වුණා. නැවත ඒ කාරණා තුළ තියෙන අභ්‍යන්තර කරුණු ගවේෂණය කරනකොට ඒක ධම්මානුපස්සනාව වුණා. මේ නාම රූප ගවේෂණය කරලා සාකච්ඡා කරලා ඉවර කරන්න බෑ. මේක විඩාවක්, මහන්සියක්. දැන් වේදනානුපස්සනාව වැටුණා. එහෙනම් මේ ධර්මතාවයන් තුනම පවතින්නේ බඹයක් විතර උස තියෙන කයක් තියෙන නිසා, සිතක් තියෙන නිසා. සිතයි කයයි මුල් වෙලා තමයි මේ සම්පූර්ණ ක්‍රියාවලිය ක්‍රමවේදය නඩත්තු කරගෙන යන්නේ. මේ කය මුල් කරගෙන සිදුවෙන ක්‍රියාවලියක්, සිත මුල් කරගෙන සිදුවෙන ක්‍රියාවලියක්. මේක වැටහෙනකොට කායානුපස්සනාව වැටෙනවා. කයට අනුවයි මේක සිදුවෙන්නේ. කය තුළ පවතින සිතට අනුවයි මේක සිදුවෙන්නේ. මේ ධර්මතාවයේ වටා ගත්තාම මේ භාවනා යෝගී ආර්ය ශ්‍රාවකයාට සතර සතිපට්ඨානේ වැටෙනවා. එනම් ආස්වාස ප්‍රාස්වාස මත සීය පැවතීම, එහෙම නැත්නම් සිත පීඨවීම කියන මේ කමඨාන අපි ගොඩාක් ගැඹුරින් සාකච්ඡා කරලා බලනකොට අපට පැහැදිලිව පේනවා කයට අනුව දැකීමේ ඥාණය පාළ වෙන බව. නමුත් අපේ අවාසනාව අපගේ ජීවිත කාලය පුරාම අපි ආස්වාස ප්‍රාස්වාස කළා. මේ ධර්මයේ ශ්‍රවණය කරනකොටත් ආස්වාස ප්‍රාස්වාස නොකරමි කියලා අපට කියන්න පුළුවන්ද? එහෙනම් අපේ ජීවිත කාලයම රාත්‍රියේ දවාලේ නිදාගෙන ඉන්නකොටත් ඇවිදලා යනකොටත් ඈරිලා ඉන්නකොටත් මේ සෑම ඉරියව්වක් තුළම ආනාපාන සති භාවනාව කෙරෙනවා. එහෙනම් උපරිමේ මේ භාවනාව තුළින් අවුරුදු 7යි අවුරුදු 7ක් වෙනකොට මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන අප සසරින් එතර වෙන්න ඕනේ. නමුත් අවුරුදු 7ට වඩා අඩු කට්ටිය මෙතන නැත්තම් හැමෝම අවුරුදු 25ට වඩා වැඩි නම් ඇයි මේ ආනාපාන සති භාවනාව තුළින් මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ තුළින් මේ වෙනකොටත් මාර්ගඵල නිවන් අවබෝධ වුණේ නැත්තේ කියන එක ලොකු ප්‍රශ්නයක්. එහෙනම් අපි මේ කමඨාන් වඩනකොට මේ කමඨාන තුල පවතින විද්‍යාව දැකලා නැහැ. මේ කමඨාන් තුල තියෙනා වූ ක්‍රියාවලිය ක්‍රමවේදයේ පිළිබඳ අවබෝධය නැතිකම නිසා අපි මේ කමඨාන් විවිධාකාර ක්‍රමවලින් වැඩුවා. අවබෝධය නැතිකම හේතු කොටගෙන අපි පටන් ගත්ත තැනම තාම ඉන්නවා. එනම් මේ කමඨාන් ධර්ම දේශනාව තුළ මේ කමඨාන වඩන භාවනා යෝගියාට මූලික අවබෝධය ලබා දීම අපගේ අදහස වුණත් මේ භාවනාව තුළින් මාර්ගඵල නිවන් අවබෝධයට පත් කිරීම තමයි අපේ අවසාන ඉලක්කය. ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨවීම කියනකොට මේක කොහමද සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් වෙනකන් යන්නේ? ආනාපාන සතිය තුළින් ප්‍රාර්ථෙන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ආනාපාන සතිය විදර්ශනාවට අරව ගන්න පුළුවන් කියලා කියනවා. ඇයි මේක වැදෙන්නේ නැත්තේ? එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨව භාවනා යෝගියාට වැටහෙනවා තමන්ගේ සිත සෑම අවස්ථාවකම යමක් මත පවතින බව. නැකිටින්ද අවශ්‍ය වුණොත් නැකිටීමේ ක්‍රියාවලිය මත සිත පවතිනවා. කතා කරන්න අවශ්‍ය වුණොත් කතා කරන්නේ ආවල් දේ කියන ඒ සිතවිල්ල මත සිත පවතිනවා. දානයක් අතට දුන්නාම ඒ දානයේ සිත පවතින නිසා නේද ඉවර වෙනකන් ඒක වළඳන්නේ. දානයේ මත සිත පැවතුන් නැත්නම් දානයේ අතේ තියෙන බව මතක නැත්නම් එයා බලාගෙන ඉන්නවා, එයා පියවරකට යන්නේ නැහැ. එහෙනම් මේ සිත සෑම මොහොතක් තුළම යමක් මත පවතින බව වැටෙන්න පටන් ගන්නවා. ඒ මත පවතින නිසා ක්‍රියාවලිය පට ගන්නවා. ඒ ක්‍රියාවට අනුව කර්මයක්ට ගන්නවා. ඒ කර්මය හේතු කරගෙන ඉපදීමක්ට ගන්නවා. මේ ක්‍රියාවලිය මෙයාට වැටෙන්න පටන් ගන්නවා. එයා ඉස්සෙල්ලාම කළේ කුමක්ද? ආස්වාස ප්‍රාස්වාස මත සිත පීටුවීම. දැන් එයාට තේරෙනවා මම උවමනාවෙන් ආස්වාස ප්‍රාස්වාස මත සිත පීටෙව්වා. ඇදයි මේ සිත මේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයේ සෑම සංඥා සංස්කාර ගනුදෙනුවක් තුළම නාම රූප ගනුදෙනුවක් තුළම මත පවතින බව වටා ගන්නවා. මේ වටාගත් ධර්මතාවයේ දියා බලනකොට එයා ආස්වාස ප්‍රාස්වාස කරන එක මත සිත පීඨවන ක්‍රියාවලිය නවත්තන්නේ නැහැ. එයා ගොඩාක් සන්තෝෂයෙන් මේ ගනුදෙනු කරන සෑම සංස්කාර ධර්මයක් මතම සිත පීඨවන්න වෑයම් කරනවා. එයාට තේරෙනවා මේ හැම ගනුදෙනුවක් මතම සිත පීඨන්න පුළුවන් නම් මගේ නිවීම කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. හේතුව දැක්ක දේ ලෝභයක් නම් ද්වේෂයක් නම් රාගයක් නම් මෝහයක් නම් කර්ම ඇති වෙනවා, ඉපදීමකට ගන්නවා. ඇහිච්ච දේ ලෝභයක් නම් ද්වේෂයක් නම් රාගයක් නම් මෝහයක් නම් කර්ම ඇති වෙනවා, ඉපදීමක් හට ගන්නවා. චර්යාවත් එමයයි, වචනයත් එමයයි, සිතිවිල්ලත් එමයයි. එනම් මත සිත පීඨවීම කියලා කියන්නේ ඒ චිත්තානුපස්සනාවෙන් ඒ පිළිබඳ අවධානමින් කටයුතු කරනවා කියන එක. එනම් අපගේ සිත මත සිත පීඨනවායි කියලා කියන්නේ සිතෙන් කර්ම ඇදෙන්නේ නැහැ. පෙනෙන්නා වූ සෑම නාම රූප මත සිය පීඨනවා, සිත පීඨනවායි කියලා කියන්නේ ඒ පෙනෙන රූප වලින් කර්ම අටගන්නේ නැහැ. ඇයෙන සෑම ශබ්දයක් මත සිත පීඨනවා නම් ඇයෙන ශබ්ද වලින් කර්ම අටගන්නේ නැහැ. අපගේ කයේ චර්යාවන් පිළිබඳ සිය පීඨනවා නම්, චර්යා මත සිත පීඨනවා නම් ඒ චර්යාව තුලින් කර්ම අටගන්නේ නැහැ. මේ ධර්මතාවයේ ප්‍රත්‍යක්ෂ වුණාම මේ භාවනා යෝගියාට ස්ථීර වශයෙන්ම යමක් දැනෙනවා. ඒ තමයි ආස්වාස ප්‍රාස්වාස මත සීය පැවතීම, නැත්නම් සිත පීඨවීම කියන කමඨාන ඒකාන්ත වශයෙන්ම නිවැරදි කමඨාන, නිවනට ඒකායන මග්ගෝ. මට පුළුවන් මේකෙන් දුක නිවා ගන්න, මේ ක්‍රමය ඇරෙන්න නිවනට වෙන ක්‍රමයක් නැහැ කියලා සැක නැතිව ස්ථීර චෛතසිකය පාළ වෙනවා. මේකට අපි කියනවා සම්මා දෘෂ්ටිය කියලා. මිත්‍යාව අයින් වෙලා නිවනට තියෙන එකම මාර්ගය ප්‍රත්‍යක්ෂ වීම තුලින් එයා ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨවීම කියන කමඨාන තුලින් සෝවාන් ඵලයටපත් වෙලා. එනම් එයා කිසිම භාවනාවක් වඩන්නේ නැහැ, කිසිම කමඨානක් ගන්නෙ නැහැ. කෙටියෙන්ම කියනවා නම් ධර්ම ග්‍රන්ථයක්වත් පරිශීලනය කරන්නේ නැහැ. එයාට වැඩක් තේරුණා මොකද්ද? ඉපදීමට හේතුව කර්මය. කර්ම ගොඩනැගිලා තියෙන්නේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය තුලින්. ඇයි කුසල් කරන්න බෑ ආයතන අය නැත්තම්? අකුසල් කරන්නත් බෑ ආයතන අය නැත්තම්? එහෙනම් කුසල් අකුසල් කියන සියලෝම කර්ම නිර්මාණය වෙලා තියෙන්නේ ආයතන අයේ ක්‍රියාකාරීත්වය තුලින්. එනම් මේ ආයතන අයේ ක්‍රියාව නැවතුවොත්, කර්ම නිර්මාණය නැවතුවොත් නවතින්නේ කර්මය නෙමෙයි, ඉපදීමයි නවතින්නේ. එනම් මේ ඉපදීම නවත්තන්න ඉපදීමට කර්ම ඇදෙන ආයතනවල ක්‍රියාකාරීත්වය නවත්තන්න ඕනේ. ඒක නවත්තන්න තියෙන එකම ක්‍රමය ඒ ක්‍රියාකාරීත්වය මත සිත පිහිටුවීම, සීයෙන් ක්‍රියාත්මක කරවීම කියන එක ප්‍රත්‍යක්ෂ වුණ නිසා එයා සෝවාන් ඵලයටපත් වුණා. එයා සම්මා දෘෂ්ටික ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙලා එයා කල්පනා කරනවා මාර්ගය දැනගත්තට අරියන්නේ නැහැ. සැක නැතිව නිවන් මාර්ගය ප්‍රත්‍යක්ෂ වුණාට වැඩක් නැහැ, මේක වැඩුවේ නැහැ. මේක වඩන්නේ නැතුව දැනගෙන හිටිය පල්ලියට නිවන් යන්නේ නැහැ. එහෙනම් වඩන්න ඕනේ. වඩන අදහස පාළ වෙනවා. එතකොට මේ ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා මේ සෑම සංස්කාර ධර්මයක්ම ගනුදෙනු කරන්නේ ඇස කන දිව නාසය සමසිත සමග මේ පංචකාමයන් මුල් කරගෙන තමයි මේ සෑම ගනුදෙනුවක්ම සිදු වෙන්නේ. මේ ගනුදෙනුවට සිත පීඨවල ගනුදෙනු කරනකොට මේක ගනුදෙනු කරන ක්‍රමවේද අතරක් වෙනවා. එක ක්‍රමවේදයක් තමයි පඨවි මට්ටමින් ගනුදෙනු කරනවා, ආපෝ මට්ටමින් ගනුදෙනු කරනවා, වායෝ මට්ටමින් ගනුදෙනු කරනවා, තේජෝ මට්ටමින් ගනුදෙනු කරනවා. එහෙනම් සෑම සංස්කාර ධර්මයක්ම සතරමා භූතවල නිර්මාණයක් නිසා මේ පෘථිවි තරලයේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ සතරමා භූතයන්ගෙන් නිසා මේ ක්‍රියාවලියේ මට්ටම් අතරක් තියෙනවා. අසකන දිව නාසය සමසිත දැක්ක ගමන්ම ඒ වර්ණයට රූපයට ගනුදෙනු කරනවා. මේක එක ක්‍රමවේදයක් පඨවි මට්ටමේ. දැක්ක දේ නැවත නැවත මෙනෙහි කරගෙන ඇලීමක් නඩත්තු කරනවා. ඒකත් එක්ක තියෙන බැඳීමක් වටිනාකමක් නඩත්තු කරනවා. මේක ආකෝ මට්ටමේ දෙවන ක්‍රියාවලිය. ඒ දැක්ක දේ බැඳිච්ච දේ වටිනාකමින් තිබෙන දේ සාකච්ඡා කරනවා. අනිත්‍යය ගැන කියනවා, කතා කරනවා, ඒක අයිති කරගන්න උපක්‍රම කරනවා. මේක වායෝ මට්ටමේ තුන්වෙනි එක. කියන්නේ නැහැ අදාසක් යෝජනාවක් ඉදිරිපත් කරන්න. නමුත් සිතෙන් දුක් වෙන අපරාධේ ඒ අවස්ථාව කතා කරගන්න බැරි වුණා. අපරාධේ නිකම් පිනට පූජා කර ඒ මටත් එකක් ගන්න තිබුණා. මේක සිතිවිලි වලින් දුක් වෙනවා. මේක තේජෝ මට්ටමේ අවසාන පියවර. එනම් මේ අසකන දිවනාසය සමසිත මේ ගනුදෙනු කරන සෑම සංස්කාර ධර්මයක් මත සිත පීඨා භාවනා කිරීම කියලා පටන් ගත්තාම මේ ඈම ආයතනයක් තුලම ගනුදෙනු කරන නාම රූප මට්ටම් අතරකින් ගනුදෙනු කරන බව මේ භාවනා යෝගියාට වැටහෙනවා. මේ භාවනා යෝගියා පඨවි මට්ටමින් ගනුදෙනු කරන මේ සංඥා සංස්කාර ධර්ම පිළිබඳ අවධානමෙන් සිය පීඨවනකොට දැක්ක දේ දැක්ක බව සිය පීඨවන කරි ලේසි. ඒ නිසා පළවෙනි මට්ටම බොහොම ලේසියෙන් එයා නිරෝධ කරගන්නවා. දකින දකින හැම දෙයක්ම අනිත්‍යතාවය තුලින් එහෙම නැත්නම් චිත්තානුපස්සනාවෙන් දැකලා ඒක නිරෝධ කරගන්නවා. ඇයෙන සෑම වචනයක්ම චිත්තානුපස්සනාවෙන් ඇයෙන්නේ මේකයි කියන එක මත සිත පීඨවලා එයා ඒක නිරෝධ කරගන්නවා. එහෙනම් මේ විදිහට අසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුළම පඨවි මට්ටම නිරෝධ කරනකොට චර්යාවේ විශාල වෙනසක් ඇති වෙනවා. එයා ගොඩාක් කල්පනාවෙන් ඇසිරෙනවා, සීය පීඨවනවා. ඇයි මේ චර්යාවෙන් විශාල අකටයුතු දේවල් වෙනවා. මගේ චර්යාව නිසා මට ජාති ජරා භව ඇති වෙනවා. මේ අවබෝධය එනකොට විශාල රූප වලින් ගනුදෙනු කරන පඨවි මට්ටමේ ගනුදෙනු වලින් නිරෝධ වෙනකොට ඒක දැක්ක දේ පිළිබඳව තමන්ට විශාල බැඳීමක් ඇති වෙනකොට ඇලීමක් ඇති වෙනකොට ඒකෙනුත් නිරෝධ වෙනකොට එයා සකෘදාගාමි මට්ටමටපත් වෙනවා. ඒකයි සෝවාන් ආර්ය ශ්‍රාවකයා ආනන්තරිය පාප කර්ම කරන්න තිරිසන් ලෝකවලකින් ඉපදෙන්න භූතේ පෙරේතෙක් වෙලා ඉපදෙන්න. ඇයි මේම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ? එයා මේ අවබෝධයටපත් වුණාම පඨවි මට්ටමේ ලොකු වැරදි වෙන්නේ නැහැ. එයා සම්මා දෘෂ්ටියේ ඉන්න නිසා මිත්‍යා දෘෂ්ටික කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ සෝවාන් ආර්ය ශ්‍රාවකයා ස්ථීර වශයෙන්ම සතර අපාගාමි වෙන්නේ නැහැ කියන එක කියන්න පුළුවන්කම තියෙන්නේ. මේ ධර්මතාවය මේ ගනුදෙනුව මත සිත පීඨවනකොට තමයි තේරුනේ. මේ සිත පීඨවනකොට මේක සංකීර්ණ ප්‍රශ්නයක්. ඇයි මේක ආකාර අතරකින් ගනුදෙනු වෙනවා? එන ආකාර අතරකින් ගනුදෙනු වෙන අල්ලන්න පුළුවන් දකින්න පුළුවන් මට්ටම් දෙක වෙන පඨවියයි ආපෝ කියන මේ ආකාර දෙක තුලින් ගනුදෙනු කරන සෑම ගනුදෙනුවක්ම අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන නිරෝධ කරනකොට ඒ මට්ටම් දෙක නිරෝධ වෙනකොට එයා සකෘදාගාමි ඵලයටපත් වෙනවා. මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා පඨවි මට්ටමෙන් මගේ අඩුපාඩු ඇදුනට ආපෝ මට්ටමෙන් ඇලීමේ බැඳීමේ අඩුපාඩු ඇදුනට තාම වචනවල වායෝ මට්ටමේ ප්‍රශ්න තියෙනවා. මේක හදාගෙන සිටියට අපි ධර්මයක් දේශනා කරනකොට සාකච්ඡාවක් කරනකොට ඒ අදාළ කරුණු අල්ලලා කතා කරනවා. උදාහරණ උපමා ඔක්කම ඒ ආකාරයටම එනවා. සිතේ ඇති දේ කටින් පිටවේ. මේක වටහා ගන්නකොට තේරෙනවා මම පටන් ගත්තේ ආවල් ධර්ම කාරණාව දේශනා කරන්න. මට අදහස තිබුණේ ආවල් පණිවිඩය දේශනා කරන්න. නමුත් අවාසනාවට කුමක්ද සිදුනේ? මගේ සිතේ මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න තමයි කියවෙන්නේ, වෙනත් දෙයක් කියන්න බෑ. මේ හැම කාරණාවක්ම යටපත් කරගෙන සිතේ තියෙන අදහස වචනවලින් ප්‍රකාශ වෙනවා. මේ අදුව තේරුම් ගත්තාම එයා වායෝ මට්ටමේ තියෙන අදුව හදන්න පුරුදු වෙනවා. ශබ්දකෝෂයේ වාලා දාලා එයා නිතරම කල්පනා කරනවා, මොකද්ද මේ තියෙන ගනුදෙනුව? ඇයි මම මේ වගේ දේවල් කතා කරන්නේ? දන්නේම නැතුව ඉස්වචන කතා කරනවා, පරුස වාච කතා කරනවා, සම්පප්පලාප කතා කරනවා, බොරුත්‍ය වෙනවා. මොකද්ද මේ දිවේ තියෙන දෝෂය? ඇයි මට මේක හදා ගන්නම බැරිද කියලා කල්පනා කරනකොට එයාට තේරෙනවා, ආස්වාස ප්‍රාස්වාස මත සිත පීටලා භාවනා කරන ඒ ක්‍රමවේදය ඇරෙන්න මේකට විසඳුමක් නැති බව. එහෙනම් සෑම ඝනදෙනුවක් තුලින්ම ඒ ඝනදෙනුව මත සිත පීටලා ඒ සීය දිගටම නඩත්තු කරගෙන යනවා. ඒ කාරණාව පිළිබඳ අවධානම යොමු කරන්නේ සිදුවෙන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කරන්නේ, ඒ පිළිබඳව කිසිම කරුණු කාරණාවක් කල්පනා කරන්නේ. මේ සිදුවෙන සෑම දෙයක් මත දීර්ඝ කාලීන චෛතසිකයක් තුලින් මේක දිගටම චිත්තානුපස්සනාව පවත්නවා. මේ විදිහට ඉන්නකොට අපට මේ වායෝ මට්ටමේ අඩුපාඩු සේරම ඇදෙනවා. අපි දන්නවා අපගේ ඇස කන දිව නාසය සමසිත ගොඩාක් සියුම් සංස්කාර ධර්ම ගනුදෙනු කරන බව. අපගේ ජීවිත කාලය පුරාම අපි කරලා තියෙන්නේ මොනවද? ප්‍රශ්නයක් ඇති වුණාම ප්‍රශ්නේ ඇති වෙච්ච බව දැනගෙන ඒ ප්‍රශ්නය දීර්ඝ කාලීනව හිත ඇතුලේ කොඳුර කොඳුර ඉන්නවා. සමහර පින්වතුන් ළඟ ප්‍රශ්න තියෙනවා, අවුරුදු 20 22 25 වෙච්ච ප්‍රශ්න තාම මතකේ තියෙනවා, තාම ඒවා මෙනේ වෙනවා. උදකලාවේ ඉන්නකොට තාම ඒ ගැන දුක් වෙනවා. එහෙනම් අපේ ජීවිත තුළ මේ වගේ මතක සටහන් තිබිලා ඒවා නැවත නැවත මෙනේ වෙනවා, නැවත නැවත මතක් වෙනවා. ඒ නිසා කර්ම නිර්මාණය වෙනවා. චේතනාම් භික්කවේ කම්මං වදාමි. එහෙනම් මේ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය ඇති වෙනකොට මේ ක්‍රමවේදය තමන් තුළ දීර්ඝව පවතිනවා. මේක ගොඩාක් සියුම් මට්ටමක්. නමුත් මේ සියුම් මට්ටම තුළ මට නිදහස් වෙන්න ක්‍රමයක් නැහැ. මම දන්නේම නැතුව අවුවෙනවා කියන අවබෝධය ඇති වුණාම මේ සියුම් මට්ටම මත සිත පීඩවනවා. තාම කමටාන අත්තරලා නැහැ. අවුවෙන සෑම ප්‍රශ්නයක්ටම දෙන්නේ අර විසඳුමමයි. මොකද්ද? ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩා සිය පැවතීම. එහෙනම් මේ ඝනදෙනුව මත මේ සියුම් පණිවිඩය තරංගය මත සිත පීඩලා සිය පවත්තන එක දිගටම පුරුදු කරනවා. මේම පුරුදු කරනකොට මේ භාවනා යෝගියා දන්නේම නැතුව අනාගාමි ඵලයටපත් වෙනවා. හේතුව එයා වායෝ මට්ටමේ සියුම් දේවල් විතරයි ස්පර්ශ කරන්නේ, වෙන මොකවත් එයාගෙන් වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ දේශනාවේ සඳහන් කරනවා, ආර්ය ශ්‍රාවකයා අනාගාමි ඵලයටපත් වෙලා සිටියොත් එයාගෙන් බොහොම සියුම් වැරදි විතරයි වෙන්නේ, මා පරිමාණ වැරදි මොකවත් වෙන්නේ නැහැ. අනවශ්‍ය විදියට සෙනෙහසපාන්නේ. අමෝලික ශ්‍රද්ධාව, අමෝලික මා කරුණාව එයා තුළ දකින්න ලබන්නේ. ලෝක සත්‍යයෙන් නිවනට විතරයි එයාලඟ කරුණාව පාල වෙන්නේ. එහෙනම් මේ අවබෝධයටපත් වුණාම අපට පැහැදිලිව පේනවා, මේ ආර්ය ශ්‍රාවකයා භාවනාව පටන් ගත්ත කාලේ නෙමෙයි දැන් ගොඩාක් වෙනස් වෙලා. එයාගේ සිතිවිලි වෙනස් වෙලා, ඇසකන දිවනාසය සමකේන ආයතන පයේ ක්‍රියාවලිය වෙනස් වෙලා, කය එක තැනක තැම්පත් වෙලා, ගොඩාක් ගැඹුරු දේවල් ගැඹුරෙන් කල්පනා කරනවා. කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් නොදී ජීවත් වීමේ හැකියාව ඉමි වෙලා. ඒ කියන්නේ එයා මේ භාවනා කමඨාන තුලින් අනාගාමි ඵලයටපත් වෙලා මේ ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා මම කොච්චර දියුණු වෙලා ඉතියත් මොනතරම් සිත පිළිබඳ අවබෝධය තිබුණත් තාම සිත නිවිලා නැහැ මේ සිත නිවා ගන්න අවශ්‍ය කටයුතු මොකවත් සම්පාදනය වෙලා නැහැ හේතුව තාම මේ සිත ක්‍රියාවලිය තුල පවතින බව තේරෙනවා අසකන දිවනාසය සමසිත කියන ආයතන අයම තාම නාම රූප ධර්මයන් එක්ක ගනුදෙනු කරන බව වැටහෙනවා මේක වැටෙච්ච ගමන්ම මේ භාවනා යෝගියා කල්පනා කරනවා කොහොමද මේ ක්‍රියාවලිය නවත්තන්නේ මේකට විසඳුම මොකද්ද මා විසින් ගත යුතු පියවර මොකද්ද කියලා කල්පනා කරනකොට එයාට පින් සිටිවිල්ල පාළ වෙනවා අපි කියනවා පෙර පින් අපට පාළ වෙනවායි කියලා මේ වාගේ පෙර පිනට සිටිවිල්ල පාළ වෙලා වැටෙනවා මේ ලෝකේ සෑම ගනුදෙනුවක්ම ක්‍රියාත්මක වෙමින් පවතිනවා අපට මේ ක්‍රියාවලිය නවත්තන්න බෑ අදයි එක දෙයක් නවත්තන්න පුළුවන් ඒ ක්‍රියාවලිය තුලින් නිර්මාණය වෙන කර්මය විතරක් නවත්තන්න පුළුවන් ක්‍රියාවලිය නවත්තන්න බෑ තථාගතයන් වහන්සේට ආහාර අවශ්‍යතා ඇති වෙනවා විවේක පාසුවේ උවමනාව ඇති වෙනවා භාග්‍යතුන් වහන්සේ ළඩ වෙනවා උන්වහන්සේට වේදනා දැනෙනවා එහෙනම් මේ ගනුදෙනුව අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයේ ගනුදෙනුව නවත්තන්න බෑ ගනුදෙනුව තුලින් නිර්මාණය වෙන කර්මය විතරක් නවත්තන්න පුළුවන් මේ අවබෝධයේ පාළ වෙච්ච ගමන් මේ ආර්ය ශ්‍රාවකයා තීරණය කරනවා ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා සිය පීඨවීම කියන මේ කමඨාන තමයි මේ සෑම ප්‍රශ්නයකම තියෙන විසඳුම මාගේ ජීවිත කාලය පුරාම මා කල යුත්තේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨවීමමයි වෙනමකට විසඳුමක් නැහැ කියලා මේ භාවනා යෝගියා පේන හැම දෙයක් මතම සිත පීඨවනවා හැයනාව සෑම ශබ්දයක් මතම සිත පීඨවනවා දැනෙනාව සෑම ගන්ධයක් මතම සුවඳක් මතම සිත පීඨවනවා දැනෙනාව සෑම රසයක් මතම සිත පීඨවනවා මේක ඇඹුල් ඒක මත සිත පීඨවුවා මේක තිත්ත මේක කාට මේක සැර මේක ලුණු හැම එකක් මතම සිත පීඨනවා ඒ වගේම තමයි තමන්ගේ කායික චර්යාව අරන් බලනකොට මේ සෑම චර්යාවක් මතම සිත පීඨවනවා ඉපදෙන සෑම සිතවිල්ල ගානේ ඒ සිතවිල්ල මත සිත පීඨවනවා ඒ කියන්නේ ඒ ආර්ය උත්තමයා දැනගත්තා මේක මත සිත පීඨවලා මිසක් මේක නිරෝධ කරන්න ක්‍රමවේදයක් නැහැ සතරෙන් විමුක්තියටපත් වෙන්න ඕනේ නම් ඉපදීම නවත්තන්නට ඕනේ නම් කරන්න තියෙන එකම ක්‍රියාවලිය තමයි ආයතන අයෙන් වෙන්නා වූ ගනුදෙනුව අරියට තේරුම් අරගෙන ඒක මත සිත පීඨවලා සීය පවත්තන එක මේක වටාගෙන ඒ ආයතන වලින් ගන්නා වූ වර්ණ ගන්ධ රස ඕජා ස්පර්ශ කියන මේ සෑම ගනුදෙනුවක් මතම සිත පීඨනවා ඒ කියන්නේ එයා එතන නැවතුණා ආයතන අයමත සිත පීඨවනවනම් කර්ම නිර්මාණ වෙන්නේ නැත්නම් නාම රූපත් එක්ක ගනුදෙනු වෙන්නේ නැත්නම් ඒ කියන්නේ එයාගේ ඉපදීම නැවතිලා එයා අරියත් බෝධියටපත් වෙලා එනම් මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා සීය පවත්නවා කියන කමඨාන අපගේ ජීවිතවල මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන සංසාර විමුක්තියටපත් වෙන්න භාග්‍යතුන් වහන්සේ අප වෙනුවෙන් දේශනා කරපු අවසාන ධම්මපදය කියලා කිව්වොත් ඒක ගොඩාක් නිවැරදි. තවත් විශේෂ විද්‍යාත්මක භාවයක් තමයි මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීතනකොට අපට කුමක් වෙනවාද කියන එක අපි දැනගන්න ඕනේ. අපිට බෑ එක අරමුණක සිත පීතන්න. දැක්ක ගමන්ම දැකපු දේ පිළිබඳ මොනතරම් චෛතසික ඇති වෙනවද? නිකම් මේ ඇස් දෙකෙන් අතුරෙක් දිහා බලන්නකෝ ඇති වෙන සිතිවිලි ප්‍රමාණය. අම්මා තාත්තා මතක් කරලා බලන්නකෝ, අම්මා බත් කවපු ඇටි, මාංශි වෙච්ච ඇටි, උගන්නපු ඇටි, මේ ඔක්කොම මතකෙට එනවා. මිතුරෙක් මතකෙට අරන් බලන්න, එයාත් කතා බහ කරපු ඇටි, ආශ්‍රය කරපු ඇටි, ඉස්කෝලේ ගිය ඇටි, මේ ඔක්කොම මතක් වෙනවා. එහෙනම් අපේ ජීවිතය තුළ අපට තියෙන ලොකුම ප්‍රශ්නය මේ ආයතන වලින් කිසිම ආයතනයකට පුළුවන්කමක් නැහැ සංස්කාර ධර්මයක් එක්ක සම්බන්ධ වුණාට පස්සේ එකම අරමුණේ සිත පීඩව ගන්න. මේ සිත ගොඩාක් දුර්වල වෙලා තියෙනවා මේ ක්‍රියාවලිය පිළිබඳ. මේ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට මේ කමඨාන තුලින් උත්පත්තිය නවත්තන්නට තථාගතයන් වහන්සේ අපට දීපු උත්තරීතර කමඨාණක් තමයි ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා භාවනා කිරීම. එහෙනම් ආස්වාසයේ සිත පීඨවනකොට ප්‍රාස්වාසයේ සිත පීඨවනකොට ආස්වාසයේ දීර්ඝකාලීනව සිත පවතිනවා, ප්‍රාස්වාසයේ දීර්ඝකාලීනව සිත පවතිනවා. මේ අවබෝධය අපට ඕනේ ආයතන අයේ සිදුවෙන ගනුදෙනු මත සිත පීඨවන්න. මත සිත පීඨවපු අද්දකීම් නැත්නම්, ඒ ඥාණය අපට නැත්නම්, ඒ අවබෝධය අපට නැත්නම් අපි කොහොමද මේ ආයතන අයේ ගනුදෙනුව මත සිත පීඨන්නේ? අපි ගොඩාක් අසරණ වෙනව නේද? එහෙනම් අපේ ආයතන අයේ ගනුදෙනුව මත සිත පීඨන්න නම් සිත ඉස්සෙල්ලාම එක අරමුණක පීඨවලා පුරුදු කරන්න ඕනේ. එහෙනම් එන්නා වූ සංඥාව පිළිබඳ සිත ඒ අරමුණේ පීඨන්න ඕනේ. ආපු සංඥාවට අනුව, තැන්පතුවට අනුව ඇතිවෙන්නා වූ ප්‍රතිචාරයේ සිත පීඨවන්න ඕනේ. මේ ගනුදෙනු දෙකම චිත්තානුපස්සනාවෙන් කෙරෙන්නට ඕනේ. එහෙනම් මේ අවබෝධයේ ඥානයේ පාළ වුණාම මේ භාවනා යෝගියා කල්පනා කරනවා ආස්වාසයේ ප්‍රාස්වාසයේ මත සිත පිහිටා සීය පැවතීම තුලින් මට ඕනම ආයතනයක ගනුදෙනුවක් මත සිත පීඨලා සීය පවත්වීමේ හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨලා සීය පැවතීම නිසා තමන්ට මේ චෛතසික වෙන වෙනම අඳුනා ගැනීමේ හැකියාව ඇති වෙනවා. මේක විශේෂ ඵලයක්. මාර්ග ඵල කියලා කියනවා අපි කියන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියලා. මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන මේ ඵලවලට මාර්ග තියෙනවා. සෝවා මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරියත් මාර්ගය. එනම මේ මාර්ගයට පත් වෙන මේ අවබෝධය තමයි ඒ කමඨාන තුල ඒ ඵලයට කලින් පත් වෙන අවබෝධය. ඒ අවබෝධ දෙකක් අපි සාකච්ඡා කළා. එකක් තමයි ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා භාවනා කිරීම තුලින් ඇස කන දිව නාසය සම සිත කියන ආයතන අය තුලින් ගනුදෙනු කරන සෑම තරංගයක් මතම සිත පීඨවීමේ හැකියාව අපට හිමි වෙනවා. දෙවෙනි කාරණාව තමයි ආස්වාසයේ මතත් ප්‍රාස්වාසයේ මතත් සිත පීඨලා භාවනා කිරීම තුළින් වෙන වෙනමම චෛතසිකවල සිත පීඨවීමේ දක්ෂකම අපට ඇති වෙනවා. සමහර අවස්ථාවල් වල අපට හොඳට අත්දැකීම් ඇති. සිතවිල්ල පාළෝනාමේ සිතවිල්ලකින් නවතින්නේ එංගලන්තයේ මාරජිනගේ ගෙදරදී. කොහොමද ඒක නවතින්නේ? ඉස්සෙල්ලාම බත්මිට බලනකොට අනේ මේ බත්මිට ගන්න මොනතරම් මාංශයෙන් දැද්ද කිනකොට වෙල මතක් වෙනවා. වෙලේ ආනවා, පොළනවා, කපනවා මේව මතක් වෙනවා. එතකොට ඒවා තරව්කාර ළඟට යනවා, ඒවා විකිනෙනවා, කඩවල් වලට යනවා, මිල තීරණය වෙනවා, ආමිනේ යනවා, ඒ බදමුට්ටු ගන්නවා, උයනවා, ගෙදරින්න කට්ටියට බත් බෙදිලා යනවා. තමන්ගේ කොටස අරියටම කර්මානුරූපී සැකසෙනකොට ඇන්දට බට්ටි කෙනවා. ඒක අපේ පිඟානට ලැබෙනවා. මේ හැම එකක්ම මෙනෙහි කරනකොට දැන් මොකද්ද උනේ? මේ බත්මිට කොහමද ලැබුණේ කියන චෛතසිකය සිටිවිලි 1500ක් විතර අදාගෙන විනාඩි 15ක් 20ක් විතර මේ සසර පුරාම ඇවිදිලා විඩාවට පත් වෙලායි අපි ළඟට ආවේ. ඇයි මේ අවබෝධය අපට නැත්තේ? මේ චෛතසිකයේ নানা ප්‍රකාර අනුබද්ධ සිටිවිලිත් එක්ක ධන දෙනු කරන බව. එක සිටිවිල්ලක් තුල සිටිවිලි සිය ගණන් දහස් ගණන් ඉපදෙන බව ඇයි වටා ගන්න බැරි? මේ චෛතසික වෙන වෙනම දකින ඥාණය අපට නැහැ. චෛතසිකයක් ඇති වෙලා තවත් චෛතසිකයක් ඇති වෙනකොට අර සිත නැමේ වෙනත් එකක් ඇති වුණා කියලා අඳුනා ගන්න බෑ. ඒ ප්‍රඥාව අපට නැහැ. ඒ නිසා ඉපදෙන ඉපදෙන සිටිවිලිත් එක්ක ඇලි ඇලි ගෙටි ගෙටි එටි එටි අපි සසර යනවා. පැය ගණන් අර සිටිවිලි ඔස්සේ ගමන් කරනවා. මේක පෘථුජන ස්වභාවයන් තුල පවතින සාමාන්‍ය මට්ටමක්. මේ භාවනා යෝගියාට මේක වැටෙනකොට භාවනා යෝගියා දැනගන්නවා කලින් මට මේම අවබෝධයක් ආවේ නැහැ. කපුටෙක් දිහා දකිනකොට කපුටා විතරයි මන් දැක්කේ. කපුටෙක් කෑ ගන්න වෙන ඥාතියෙක් අද ගෙදර එන්න පුළුවන් කියලා පුරාණයේ මුතුන් මිත්තන් කියපු දෙයක් මතක් වෙනවා. එනම් කපුටෙක් ගෙදර තියා බලාගෙන කෑ ගන්නව නම් ඥාතියෝ අනිවාර්යම ගෙදරට එනවා. ඥාතින්ට තේ හදන්න ඕනේ, කෑම හදන්න ඕනේ. අද කොහෙවත් ගිහින් බෑ. ඥාතියෝ වගේක් එනවා. වැඩ රාජකාරි ඔක්කොම අවෝසි කරලා බත් විල තියාගෙන බලාගෙන ඉන්නවා. ආපු ඥාතියෙක් නෑ. ඇයි මේ විදිහට සිටිවිලි පාළ වෙන්නේ? කපුටා දැක්කාම කපුටා දැක්කා කියනකොට එක සිටිවිල්ලක් කපුටා පිළිබඳ ඉඟිවැටි තියෙනවා නම් අනාගත වාක්‍ය කියලා තියෙනවා නම් ඒ අනාගත වාක්‍ය අපට මෙනෙහි වෙනකොට ඉඟිවැටි මෙනෙහි වෙනකොට අපට තේරෙන්න ඕනේ කපුටා දැක්ක සිටිවිල්ලෙන් වෙනත් සිටිවිල්ලකට සිත වෙනස් වුණා. নানা ප්‍රකාර සිටිවිලිත් එක්ක මේ සිත ගනුදෙනු කරමින් ගමන් කරන්න සූදානම් වෙලා දැනටමත් සිටිවිලි කීපයක් ඇති වෙලා. ඇයි කපුටා දැක්කේ එක සිටිවිල්ලකින්? කපුටා පිළිබඳ කර්ම කාරණා මතක් වුණේ තවත් සිටිවිලි වලින්. මේ සිටිවිලි වලින් වෙන වෙන දේවල් මතක් වෙන බව දැනගත්තේ තවත් සිටිවිල්ලකින්. තමන් මේ වගේ අවබෝධයක ඉන්නවා, චෛතසික වෙන වෙනම දකින්න පුළුවන් හැකියාවේ ඉන්නවා කියන එක වටාගත්තේ තවත් සිටිවිල්ලකින්. එහෙනම් එක සිටිවිල්ලක් ඇති වෙනකොට ඒ සිටිවිල්ල තුලින් චෛතසික දහස් ගණන් ඇති වෙලා නිර්මාණය වෙලා මේ අවබෝධය එයාට ලැබෙනවා. ඒකයි මේ ඵලයට යන්න කලින් ඵලයට අදාළ මේ ගැටලු निराකරණය කරගැනීමේ ඥාණයන් එම සිටිවිලි පාළ වෙනවා නම් ඒකට අපි කියනවා මේ ඵලයට අදාළ මාර්ගය කියලා. එහෙනම් මේ සිටිවිලි පාළ වෙන්නේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීතලා සිය පැවතුවත් විතරයි. එනම් ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨවලා භාවනා කරන භාවනා යෝගියාට තුන්වෙනි මාර්ගයක් පෑදෙනවා. මොකද මේ තුන්වෙනි මාර්ගය කියලා බැලුවාම ආස්වාසය වෙනමත් ප්‍රාස්වාසය වෙනමත් අඳුනාගෙන දෙකටම එක විදියට සැලකීමේ හැකියාව පාල වෙනවා. ඇයි ආස්වාසයට පාවිච්චි කරන සීයත් ප්‍රාස්වාසයට පාවිච්චි කරන සීයත් ධාරිතාවෙන් ගත්තාම සමානයි. එහෙනම් ආස්වාසයට මෙච්චරයි ප්‍රාස්වාසයට මෙච්චරයි කියලා වෙනස් කරන්නේ නැහැ. ආස්වාස වෙනකොට ඒකට පාවිච්චි කරන සීයේ ධාරිතාවම ප්‍රාස්වාසයටත් ඒ ධාරිතාවම පාවිච්චි කරනවා. එහෙනම් ඇහැට පෙනුණත් කනට ඇහුණත් දිවට දැනුණත් සමට හැඟුණත් සිතට සිතුණත් එයා කිසිම වෙනසක් නැතුව එකම තරංගයක් පණිවිඩයක් වශයෙන් ලබා ගන්නා වූ දක්ෂතම එයා තුලින් ඇති කර ගන්නවා. මේක මේ මාර්ගයේ වඩන උත්තමයා තුල නිර්මාණය වෙන මාර්ගයට අදාළ ප්‍රතිඵල. එනම් මේ තුන්වෙනි ගුණය කොච්චර ශ්‍රේෂ්ඨද කියලා බැලුවාම එයා සෑම චෛතසිකයක්ම කිසිම වෙනසක් නොවි එකම ධාරිතාවෙන් සලකනවා. පේනකොට කලබල වෙනවා, ඇයෙනකොට නිවෙනවා, මේ අඩුව හැදෙනවා. ඇයෙනකොට විතරක් කලබල වෙනවා, පේනකොට නිවෙනවා, ඒ අඩුවත් හැදෙනවා. පෙනුනේ සාමාන්‍ය දෙයක්, ඇවුනේ සාමාන්‍ය දෙයක්, මාසයක් විතර දොස් කියේ නින්දා කර කර බයිනවා, මේ අඩුව හැදෙනවා. හේතුව පෙනුනේ කොච්චරද එච්චරයි කතා කරන්නේ. කොච්චරද කතා කළේ එච්චරයි සිතන්නේ. වැඩිපුර සිතේ කොඳුරන්නේ සති ගණන් මාස ගණන්. මේ ඥාණය එයා තුලින් ඇති වෙනවා. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා භාවනා කරන මේ ආර්ය ශ්‍රාවකයා තුල මේ තුන්වෙනි ඥාණය පාල වෙනවා. ඒ තමයි සෑම සිටිවිල්ලක්ම එක සමානව සැලකීමේ ගුණාංගය එයා තුලින් ඇති වෙලා නැවත ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨලා සීය පවත්වනකොට නැවත යාට ගුණාංගයක් මතුවෙනවා. ඒ තමයි ආස්වාස වෙනකොට ප්‍රාස්වාස වෙනකොට එයා මේ දෙක තුල කැළඹෙන්නේ නැතුව ඉවසීමෙන් සිත බලාගෙන ඉඳීමේ හැකියාව. එහෙනම් එයාගේ ඉස්සර අපිට ඕනම කෙනෙක් ඕනම විදියට ඇසිරෙන්න පුළුවන්. ඕනම විදියට වචන කතා කරන්න පුළුවන්. ඕන විදියට ගනුදෙන කරන්න පුළුවන්. එයා වෙනස් වෙන්නේ හේතුව එයා මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීචලා සිය පවත්වලා මේ සෑම ගනුදෙනුවක්ම ඉවසීමෙන් බලාගෙන ඉන්න ಗುಣධර්මය එයා දන්නේම නැතුව වඩාගෙන. අද අපි කොච්චර භාවනා යෝගිව ඉතියත් අවුරුදු ගණන් භාවනා කළත් ඈ ඉදිරියේ යම්කිසි දෙයක් පේනවනම්, කන ඉදිරියේ යම්කිසි දෙයක් ඇයෙනවනම්, කය ඉදිරියේ යම්කිසි දෙයක් වෙනවනම් අපි කලබල වෙන්නේ නැද්ද? මෛත්‍රී භාවනාව අවුරුදු 20ක් වඩපු භාවනා යෝගියෙක් බස්සේක ආසනයක වාඩි වෙලා ඉන්නකොට හොඳට කට පුරා බීගත්තු මිනිස්සෙ ළඟ වාඩි වෙලා එයාගේ ඇඟේ ඒත්තු වෙවි උරපත්තේ ඔළුව තියා නිදා ගන්නවා නම් එයාගේ භාවනාව අතුරුදාන් වෙලා ළඟ ඉන්න මිනිස්යාට විරුද්ධව නැගී සිටින්නේ නැද්ද? වචන කියවෙන්නේ නැද්ද? කොන්දොස්තර මාත්‍යාට අපි චෝදනා කරන්නේ නැද්ද? කොයි එයාගේ මෛත්‍රී භාවනාව අතුරුදාන් වෙලානේ. එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීචලා භාවනා කරන මේ උත්තමයා තුල ඇතිවෙන ආර්ය ගුණාංගය තමයි ආස්වාස ප්‍රාස්වාස වලදී කැළඹෙන්නේ නැතුව ඉවසීමෙන් ඒක දිහා බලාගෙන ඉන්න ගුණය දිනු වෙනවා දීර්ඝකාලීනව කරගෙන යනකොට. එන ඈත පේනකොට, කනට ඇයෙනකොට, සිතට දැනෙනකොට, දිවට දැනෙනකොට, නාසයට ඇඟෙනකොට එයා කලබල වෙන්නේ කන්තිය තුලින් වෙන දේවල් දිහා බලාගෙන ඉන්නවා. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨලා ඉන්න භාවනා යෝගියා කල්පනා කරනවා තවත් මොනවද මන් තුල වැඩෙන ධර්ම කියලා බලනකොට එයා කය අමතක කරලා පුද්ගල ස්වභාවය අමතක කරලා කර්මා කර්ම ඵලය අවෝසි කරලා එයා ආස්වාස ප්‍රාස්වාසයේ ගින මේ පුංචි සුලම් රැල්ලට එයා සීමා වෙලා එයාගේ කය සෑල්ලු වෙලා සිත සෑල්ලු වෙලා ඇයි ආයතන පා අමතකයි කය අමතකයි පුද්ගල ස්වභාවය අමතකයි පුළුන් රොඩක් වාගේ සෑල්ලුවේ ඉඳලා එයා මේ සෑල්ලුවේ අත්දැකීම ප්‍රත්‍යක්ෂ කරගන්නවා. මේ පස්වෙනි ගුණාංගය යතුල මතුවෙනකොට පාළ වෙනකොට ඒ උත්තමයා දැනගන්නවා ඇසට කනට දිවට නාසයට සමට සිතට කුළුගෙඩි පාරවල් වාගේ මොනම සංස්කාර ධර්මයක් ඇතුළුණත් සංඥාවක් ඇතුළුණත් මේ වගේ පුළුම් ගොඩක් වාගේ මුරුදුව ගන්න ඕනේ. මේ මුරුදුකමේ සුවය අත්විඳින්න ඕනේ. මා පරිමාණ අනතුරු වෙනවා. ඇත්තද එහෙමත් උනාද කියලා ඒක සරල කාරණාවක් වශයෙන් ගන්නවා. දරුවේ කතුරුදාන් වෙලා ඉතුවක්කාර කමට එයාගේ ජීවිතය ගොඩනාගෙන ඇත්තද කවදරි එයා නැති වෙනවා ඒක දන්නවා. ඒ දවස අද වෙන්නේ නැති කියලා එයා සාමාන්‍ය කාරණාවක් වශයෙන් ගන්නවා. මිසක් කැටිපොළු අරගෙන දරුවා හොයන්නේ නැහැ. අපගේ ඉඩම බලාකාරයෙන් කෙනෙක් වපුරනවා. ඇත්ත තමයි ඉතින් මැරෙනකොට මේක අත්හැරලා යන්න එපාය. එතකොට කවුරුරි කෙනෙක් මේක වපුරනවානේ. ඒ දවස අද වෙන්නේ නැති. එහෙනම් මම නැති කාලේ වෙන කෙනෙක් වපුරනවා නම් අද ලපුරවා මොකද? එයාට නගුල පූජා කරනවා. මේක උදැල්ලෙන් කොටන්න එපා. මේ නගුලෙන් මේක ආන්න මේක තවත් පාසු කරගන්න කියලා ඉස්සතින් ඇරිලා යනවා. මේ විදියට ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයත ගෝචර වෙන සෑම සංස්කාර ධර්මයක්ම සරල ලෙස අල්පේච්ඡතාවේ මුරුදු ලෙස ගන්න පුරුදු වෙනවා. මේ ගුණාංගය තයාතුලින් පාළ වෙනවා. එනම් ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා භාවනා කරන භාවනා යෝගියා මේ වගේ ගුණධර්ම වලින් දවස ගන්න එයා පෝෂණය වෙනවා, දියුණු වෙනවා. බලන්න මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨලා භාවනා කරන භාවනා යෝගියා පුරුදු වෙනවා. ඇසට පේනවා, කනට ඇහෙනවා, දිවට දැනෙනවා, සමට හැඟෙනවා, සිතට සිතෙනවා. මොකවත් මං ගනුදෙනු කළේ නැහැ. මගේ වැඩේ මොකද්ද? ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨවීම මගේ වැඩක් බලාගෙන මං ඉතියා. මේ අවබෝධයේ පාළෝනාම යා කියනවා. ලෝකේ කිසිම කෙනෙක් මං අදන්නේ නැහැ. මගේ වැඩේ මං කරගෙන යනවා. මොකද්ද වැඩේ? ආවේ මිනිස්සුත් භවයට නිවන් දකින්න. මම අනුන්ගේ දේවල් ඕපාදු පොහොයන්නේ නැහැ. අනුන් අදන්නේ නැහැ. මගේ අඩුව හදනවා. මම ආවේ ඒකටයි. ඒ අවබෝධ ඥානයේ පාළ වෙනවා. මේ ඥානය පාළ වුන් නැත්තම් එයා මොනවද කරන්නේ? අනිත්‍ය භාවනා කරනවද? අනිත්‍ය වෙලාවට දත්ම දිනවද? ඒගොල්ලෝ ධර්මයේ ශ්‍රවණය කරනවද? සිල් රකින්නවද? ඒගොල්ලෝ වෙලාවට දන් ගන්නවද? විකාලේ රකින්නවද? විනය රකින්නවද? මේක ඔය ඔය ඉන්නවා. ජීවිත කාලෙම ඕපදූප වලට කැප වෙලා අන්තිම කාල වෙනකන් Tamante කියලා වැඩක් කරගෙන නැහැ. ආස්වාස ප්‍රාස්වාස මත චිත්ත පීඨා සීය පවත්තන මේ භාවනා යෝගියාට තේරෙනවා. මෙච්චර දේවල් ඇයෙනවා මට ඇවුන්නේ. ඇයි මම ආස්වාස ප්‍රාස්වාස මත හිටියා? මෙච්චර දේවල් මට පේනවා, මොකවත් මට පෙනුන්නේ. ආස්වාස ප්‍රාස්වාස මත මගේ චිත්ත පීඨා සිටියා. මෙච්චර චෛතසිකවල් ඉපදෙන්න පුළුවන්කම තිබුණාන් මට මොකවත් ඉපදුන්නේ නැහැ. හේතුව ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා සිටියා. ගඳක් දැනුණද, සුවඳක් දැනුණද මට ඒ ගැන කල්පනාවක් නැහැ. හේතුව ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා සිටියා. එහෙනම් චර්යාවේ මොනම ඇසිරීම රටාවකින් මොනම දේ වුණාද කියලා මම දන්නේ. මම එකතන වෙලා එරමණිය ගොතාගෙන ඇස් දෙක පියාගෙන ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා ඉටියා. එහෙනම් මේ සිත පීඨා ඉටියොත් අනවශ්‍ය ගනුදෙනු මොකවත් වෙන්නේ නැහැ. අපි කාගේවත් ඕපදූප හොයන්නේ නැහැ. ඇස මගේ නෙමෙයි. එහෙනම් ඇසේ ඕපදූප මට වැඩක් නැහැ. කන මගේ නෙමෙයි. කනේ ඕපදූප මට වැඩක් නැහැ. නාසය මගේ නෙමෙයි. නාසයේ ගන්ධයේ සුවඳේ තියෙන ඇලින් ගැටීම් ඕපදූප මට වැඩක් නැහැ. කය මගේ නෙමෙයි. ඒ නිසා පැවැත්මට කිසිම චර්යාවෙන්, ඒ පංචකාම චර්යාවෙන් මට වැඩක් නැහැ. කට මගේ නෙමෙයි. ඒ නිසා කාටවත් මම උත්තර බනින්නේ නැහැ. මගේ ප්‍රශ්නෙට උත්තරේ මම දන්නේ නැත්නම්, තාම රාත්තුන් නැත්නම් මොකටද මම අනුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ? කට මගේ නෙමෙයි කියන මානසිකත්වයට පැමිණෙනවා. සිතේ අයිතිකාරයා මම නෙමෙයි. ඒ නිසා සිතෙන් මට වැඩකුත් නැහැ. ආස්වාස ප්‍රාස්වාස මත මම කොහොමද සිත පීචලා ඉතියේ? මේ විදිහට මගේ වැඩක් බලාගෙන මම ඉන්නවායි කියලා ආයතන අයෙම්ම එයා ඉල්ලා අස්සෙනවා. එහෙම නැත්නම් විස්රාම යනවා. විස්රාම ගියාට පස්සේ නැවත ආයතනයට ඇතුල් වෙලා එයාගේ වැඩ රාජකාරි කරන්න බෑ, අවසර නැහැ, විස්රාම ගියොත් එයා ගෙදර යන්න ඕනේ. මේ වාගේ අපි මේ ආයතනවල සේවකෙක් වශයෙන් ඉන්නවා. අසකන දිව නාසය සම කියන ආයතන අයට අපි කියන්නේ සල ආයතන. එන ආයතන අයේ සේවා කරන නිසා ආවල් දේ දැක්කා, ඒක මතක තියාගෙන ඉන්නවා, ආයෝජනය කරගන්නවා. ආවලා මෙම කිව්වා ඒක ඇහුණා, මතක තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ ආයතනවල අපි සේවකයෝ. අපි මේ ආයතනවල ගනුදෙනු කරනවා. මේ අවබෝධය පාළ වුණාට පස්සේ ආයතන අයෙම වැඩකාරකමින් ඒ සේවයෙන් එයා විස්රාම යනවා. කිසිම දෙයක් ගනුදෙනු කරන්නේ නැහැ. ඒකයි රාත්‍රියේ ආනකොට ස්වාමිනී මේ පැත්තෙන් කවුරුරි ගියාද, ඡායාව අනපායිනි, ඡායාව ගියා, මොකද්ද කියලා දන්නේ නැහැ කියලා කියනවා. එයා දන්නේ නැහැ ගියේ කවුද, ඇයි ගියේ, ඇයි මෙයා කලබල වෙලා දුවන්නේ, මොකද්ද කියලා හොයන්නේ නැහැ. ඕපදු හොයන්න උනාට වැඩක් නැහැ. ඒ ක්‍රියාවලියෙන් එයා විස්රාම අරගෙන මොනවාරි දැක්කද, රූපයක් නම් දැක්කා, මොකද්ද කියලා මතක නැහැ. ඒ කියන්නේ දැකපු දේ මොකද්ද කියලා හොයන්නේ බලන්නේ නැහැ. ඒ ආයතනයේ චර්යාවෙන් විස්රාම ගිහිල්ලා. නමුත් අපි දැකපු දේවල් මොනතරම් මතක තියාගෙන ඉන්නවද, අපි සිතන සිතිවිලි පිළිබඳ මොනතරම් මතකයක් තියෙනවද, ඇහිච්ච දේවල් පිළිබඳ මොනතරම් මතකයක් තියෙනවද. එහෙනම් ආනාපාන සති භාවනාව තුළ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා සියපිය පැවැත්වීම කියන කමඨාන මොනතරම් ශ්‍රේෂ්ඨද අපගේ මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස. එනම් මේ භාවනා වඩන මේ ආර්ය ශ්‍රාවකයා වටා ගන්නවා. මේ භාවනා වඩනකොට මේ භාවනාවේ පියවරවල් මෙහෙම තියෙනවා. මේම වඩනකොට මේ ආකාර චෛතසික පාළ වෙලා මේ චෛතසික වලින් මෙවැනි අවබෝධ, මාර්ග අවබෝධ, ඵල අවබෝධ Tamanට ඇති වෙනවා. එහෙනම් අපි දැක්කා කායානුපස්සනාව අවබෝධ වෙන හැටි, වේදනානුපස්සනාව අවබෝධ වෙන හැටි, චිත්තානුපස්සනාව අවබෝධ වෙන හැටි, ධම්මානුපස්සනාව අවබෝධ වෙන හැටි. එහෙනම් සෑම සංස්කාර ධර්මයක්ම ඇස කන දිව නාසය සමසිත එක්ක ගනුදෙනු කරනකොට සෑම ආයතනයක්ම පඨවිය ආපෝ වායෝ තේජෝ කියන මට්ටම් අතරකින් මේ සංස්කාර ධර්මයෝ ගනුදෙනු කරනවා. මට්ටම් අතරම අපි අදන්නට ඕනේ. එහෙනම් අපගේ ආයතන අය පිළිබඳ අවබෝධය ලබා දුන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨවීමේ කමඨාන. අපිව අපට තේරුම් කරලා දුන්නේ, අපේ අඩුපාඩු අපට වටා ගන්න පුළුවන් උනේ මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා සිය පැවැත්වීමේ කමඨාන. එහෙනම් මේ කමඨාන වඩන ආර්ය ශ්‍රාවකයා, ඒ තථාගතයන් වහන්සේගේ සරණාගතයා මේක හරියට වඩනවා නම් මේ අවබෝධයන් එයා තුලින් ඇති වෙනවා. එයා දන්නේම නැතුව මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙලා සම්මා දෘෂ්ටියට පත් වෙලා සෝවාන් වෙනවා. ඒ සම්මා දෘෂ්ටියේ තියෙන ධර්මතාවයේ දැකලා ඒ ධර්මතාවයේ තියෙන අඩුව හදලා එයා සකෘදාගාමි වෙනවා. තාම නිවිලා නැහැ කියන එක දැනගත්තාම සියුම් දේවල් ඔයලා ඒක අඳුනාගෙන අවබෝධ කරගෙන හදන්න පටන් ගන්නවා. ඒක ඇදුවාම එයා අනාගාමි වෙනවා. එහෙනම් දැනුත් ආයතන අය ක්‍රියාත්මක වෙනවා, කර්ම ගොඩ නැගෙනවා. එහෙනම් ඇදිච්ච දේවල් හදලා වැඩක් නැහැ, ඇදෙන දේවල් හදලා වැඩක් නැහැ, ඇදෙන්න තියෙන දේවලුත් ඇදෙන්න ඕනේ. එහෙනම් අනාගතේ කර්ම ඇති නොවෙන්නට, කර්මයක් නැති ආයතන බවට පත් වෙන්න මේ ආයතන අයම කර්ම වලින් තොරව ක්‍රියාත්මක කිරීම පවත්වා ගැනීමේ ඥාණයට සමවැදිලා චිත්තානුපස්සනාව කරන කොටගෙන සෑම සංස්කාර ධර්මයක් මත සිත පීඨවලා සිය පවත්නවා. ඒ කියන්නේ කර්ම කවදාවත් ඇති වෙන්නේ නැහැ. එයා නැවතිලා සසරෙන් එතර වෙලා අරියත් බෝධියටපත් වෙලා. එහෙනම් මේ විදියට මේ කමඨාන අපි වඩන්නට ඕනේ. මේ පියවරවල් පිළිබඳව අවබෝධය ලබලා මේ ආකාරයට ප්‍රගුණ කරන්න ඕනේ. මේ කමඨාන වඩනකොට මේ සංදිස්ථානවල මේ අවබෝධ ඥාන ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ ඥානවලට අනුව මේක දියුණු කරනවා නම් වඩනවා නම් ඒ කාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවය අවසාන භවය බවට පත් වෙනවා. එහෙනම් අද අපි ශ්‍රවණය කළේ ආනාපාන සති භාවනාව තුළ ආස්වාස මත ප්‍රාස්වාස මත සිත පීඨා සීය පැවතීමේ කමඨාන. එහෙනම් මේ කමඨාන හොඳින් සිතේ ධාරණය කරගන්න, මේ කමඨාන් ධර්ම දේශනාව නැවත නැවත මෙනෙහි කරන්න, සී කරන්න, ජීවිත කාලෙම සෑම අවකාශයක් තුළම මේක වඩන්න පුරුදු කරන්න, සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් වෙන්න, ඒ කාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ ඉතුරු වෙලා තියෙන ආයස කාලය තුළ අවශ්‍ය කටයුතු නිමා කරගෙන පිරිනිවීමේ කටයුතු මේ කමඨාන තුළින් කමඨාන් දේශනාව තුළින් අපි සියලුම දෙනාට සිදු වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.